కళ్యాణ మిత్రవరుణి, జీవితి తాత్విక దవసా మిసి నిల్లంబె భావన మధ్యస్థానేట పెమిన భావనాన యోగీవ కళ్యాణ మిత్రయన్ సహ దహమ సమగ ගත කරන්නට ගත් තීරණයක් මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ උත්සාහයක් මේ සඵල වෙන්නේ එක් පැත්තකින් ජීවිතය දිගු ගමනක් අවුරුද්දක් කියන්නේ දිගු කාලයක් අවුරුද්දක් සූර්යයා ලොකු රවුමක් යනවා ඒ අවුරුද්දේ ලොකු ගමනක් අපිත් එක්ක කිලෝමීටර් ලක්ෂ ගානක කෝටි ගානක ගමනක් ත්‍රිබඳු අවුරුදු ගණනාවක ජීවිතය කියන්නේ බොහොම දුර ගමනක් දිග ගමනක් ඒ දිග ගමනේ පුංචි මොහොතක් එක් පියවරක් තමා මේ ගෙවෙමින් පවතින්නේ මෙබඳු මොහොතවල් අප්‍රමාණ සංඛ්‍යාවක් අතීතේ එන්නට ඇති ඉන්නට ඇති සහ යන්නට ඇති බොහෝ විට මෙබඳු අප්‍රමාණ වූ මොහොතවල් අනාගතේ එනු ඇති ඉනු ඇති සහ යනු ඇති එසේ බලන විට කාලය ගැටලුවක් නොවේ. සිතනවාටත් වඩා කාලයක් කෙනෙකුට තිබෙනවා කටයුතු කරගන්න. නමුත් බොහෝ දෙනෙකුගේ මැසිවිල්ල තමා වෙලාව නෑ කාලය නෑ එකක්වත් ඉවර කරගන්න නැහැ විවේකයක් නෑ හරිම කාර්යබහුලයි එතන ප්‍රශ්නේ තිබෙන්නේ කාලයේද නැතිනම් අපේ අතේද ඒ ගැන විවේකීව සිතන්නට වටිනවා මේට අවස්ථාව නොවේ බොහෝ විට ජීවිතය දිගු ගමනක් ලෙස හඳුන්වනවා දිගු කොට ගමනක් ලෙස විශේෂයෙන් කලාවේදී සාහිත්‍යයේදී සහ කවියේදී ඒ ලස්සන ගමනක් විදිහට තමා හඳුන්වන්නේ ජීවිතය ජීවත් වීම බෙහෙවින්ම සුන්දර ලස්සන ගමනක් හරියට ගලා යන ගඟක් වගේ ජීවන ගංගාව උපතින් පටන්ගෙන මරණයෙන් නිමවෙන තිබිරිගෙයින් ඇරඹී සුසානෙන් ආවර වෙන දීකු ගමනක් විදිහටයි මේ ලෞකික ශාස්ත්‍ර කලා ශිල්ප සාහිත්‍යය සහ කාව්‍යයන් ජීවිතය විවරණය කරන්නේ. ඉන් එහා ආගමික ආභාෂයලත් කලාව වැඩිදුරටත් පවසනවා. උපත නොවේ ඇරඹුම, මරණය නොවේ අවසන, තිඹිරිගේ නොවේ පටන් ගැන්ම, සානය නොවේ නිමාව. ගලා යන දිගු ගංගාවක පුංචි සිදුවීම් දෙකක් පමණයි උපත සහ මරණය. ඒ කාරණය මෙතනදී සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා හිතන්නේ. ජීවිතේ පමණක් නොවේ, මේ සබාධමේ සියල්ලම කිසියම් රිද්මයකට ගලා යනවා. හැම දෙයකම තිබෙන්නේ ගලා යන රිද්මයක්. තැනක සිට තවත් තැනකට, එක් සිදුවීමක සිට තවත් සිදුවීමකට, හැම දෙයක්ම ගලාගෙන යනවා. ගමනක නොයදී සිටින, ගමනක නිරත නොවුණු, නැවතුණු කිසිවක් මේ සබඳහමේ නෑ. බොහෝ ගමන් අපට පෙනෙනවා. ආසේ වලාකුල් ගමන් කරන හැටි පේනවා. සමහර ග්‍රහලෝක තාරකා ගමන් කරන හැටිත් පෙනෙන්න පුළුවන්. ඉන් මෙහා අහස් යාත්‍රා කුරුල්ලන් උල්කාපාත ගමන් කරනවා පේනවා. අහස දිහා බැලුවහම ඉරහඳ ගමන් කරනවා පේනවා. සමහර විට කියනවා ඒ පේන හැටි ඇත්තට මේව ගමන් කරන්නේ, අපි දුවන්නේ. කොහොම හරි උඩ බැලුවොත් පේනවා සියල්ලම ගමනක යෙදී සිටින බව. බිම බැලුවත් පේනවා. පුංචි කූඹියෙකුගේ පටන් කිසිම සතෙකු නැවතී නෑ. වැඩි වෙලාවක් එක තැනක දුවනවා, දුවනවා, හැරෙනවා, නවතිනවා, යලි පටන් ගන්නවා, දුවනවා, ආපහු හැරෙනවා, හිටිය තැනට එනවා, හිටිය තැන පහු කරගෙන අලුත් ගමනක් යනවා. හැම දෙයක්ම වැලි කැටයක් දිහා බැලුවා, අද බැලුවොත් ඒ වැලි කැටේ පෙරළී තියෙන පැත්තට නෙවෙයි හෙට වැලි කැටය පෙරළී තිබෙන්නේ. අද මහ පොළව සිපගන්නා ආකාරයට නොවේ ඒ වැලි කැටේ හෙට මහ පොළව සිපගන්නේ. පෙරළිලා අද තිබුණු තැන නොවේ වැලි කැටේ හෙට තිබෙන්නේ. තව තැනකට ගමන් කොට මේ වැලි කැටේකටවත් සබා දහම නවතින්න දෙන්නේ නැහැ. ඇදගෙන යනවා, තල්ලු කරගෙන යනවා, දක්කගෙන යනවා. මේ සබා දහමේ හැටි මලක් දිහා බැලුවත් ඒ මල ගමනක් දිගු ගමනක්. ඒ දිගු ගමනේ අවස්ථා කිහිපයකට මිනිසාට පිළිවන් නම් දෙන්න. පොහට්ටුවක්, කැකුලක්, විකසිත කුසුමක්, පරවෙන මලක්, පරවුණු මලක්, පෙතිහැලුණු මලක් ආදී වශයෙන්. එතන එයත් ගමනක මගතොටේ හම්මවන හැම දෙනාම ගමනක එය හොඳටම දන්නවා කොහෙද යන්නේ කියලා අහන්නේ නිසා ශාරීරිකව ඒ යන ගමන වගේම අදහස් සතින් යන ගමන් තිබෙනවා අද හිටිය අදහසේ නොවේ හිට ඉන්නේ අද හිටිය ස්ථාවරයේ නොවේ හිට කෙනෙකු මනසින් සිටගෙන සිටින්නේ වෙනම ස්ථාවරයක වෙනම ඇදහිීමක කියවීමක විශ්වාසයක පිළිගැනීමක සහ ආකල්පයක ආකල්පයෙන් ආකල්පයට පිළිගැනීමෙන් පිළිගැනීමට ඇදහිීමෙන් ඇදහිීමට කියවීමෙන් කියවීමට විශ්වාසයෙන් විශ්වාසයට ගමනක ලෝකයක් ගමනක අපත් ගමනක මේ ගමන් දෙක ලෝකේ යන ගමනයි මිනිසා යන ගමනයි ඒ සබා දහමේ ගලා යෑමයි සබා ගඟුලේ ගලා යෑමයි ඔබේත් මගේ ඒ ජීවන ගංගාවේ ගලා යෑමයි මේ දෙක හරි අපූර්වට එකිනෙක මුණ ගැහෙනවා එකිනෙක හරහා ගමන් කරනවා එකට ගමන් කරනවා එකිනෙක හැප්පෙනවා එකක් අනෙක අභිභවන්නට උත්සාහ කරනවා එකක් අනෙක මැඩගෙන යන අවස්ථා තිබෙනවා සහ තවත් අපූරු සිදුවීම් මේ නැවුණු දැසන හෝරාවක එකහමාරක පමණ සතිමත් වීමේ භාවනාමය අභ්‍යාසයකින් පසු විමසා බලන්නට යෝජනා කරනවා යෙදී සිටින ගමන ගැන තම තමන්ගේ ජීවන ගංගාවේ ගලා යෑම ගැන සෑහීමකට පත් වෙනවද තෘප්තිමත්න සතුටුද ඒ කාරණා වෙනමම සලකා බැලිය යුතු දේවල් සතුටුද අසතුටුද සෑහීමකට පත් වෙනවද නැතිනම් අතෘප්තිමත්ද ඒට වඩා වෙනස් සහ වටිනා කරුණු කීපයක් ගැන මේ උදෑසන අපට කතා කරනවා පහසුම ක්‍රමය තමා මේ සබා දහමේ ලෝකේ ගලා යෑම ඒ ප්‍රවාහයට එකතු වී ඒ ප්‍රවාහය ගෙන යන තැනකට අපව ගෙන යන්නට ඉඩදී ප්‍රවාහයට සම්පූර්ණයෙන්ම එකඟ වීම මෙය තමා ජීවත් වීමේ පහසුම ක්‍රමය කරදර අඩුම ක්‍රමය අභියෝග නැහැ අභියෝග තිබෙනවා නමුත් අඩුයි බාධක අඩුයි ස සබා දහම ලෝකය විශ්වය ඒ විශ්ව ගංගාව ලෝකේ ගලා යෑම ඒටි ඉඩදී ලෝකේට ඉඩ දෙනවා අපව ලෝකයට අවශ්‍ය තැනකට කැටුව යන්නට ලේසිම ජීවත් වීම සොයනවනම් ලේසිම පහසුම ජීවත් වෙන ක්‍රමය මෙන්න ඒ ක්‍රමය බහුතරයක් සමග එකඟ වීම වැඩි දෙනෙකුගේ කැමැත්තට හිස නැමීම තමන්ට කියා මතයක් අදහසක් නෑ එය අත්හරින් තිබුණත් එය යටපත් කරගෙන පවුලක නම් ඒ පවුලේ වැඩි දෙනෙකු කියන දේ නැත්නම් ප්‍රබල කෙනා කියන දේ හරි කියා එකඟ වී ඉසනම ඒ අනුව කටයුතු කිරීම ආයතනයක නම් ඒ ආයතනයේ ගන්න තීරණ පාලකීන්ගේ ප්‍රධානීන්ගේ අභිමත හරියටම හරි ඒ එකඟ වීමෙන් කටයුතු කිරීම සමාජයේ ඒ බහුතර සමාජයේ ගමන් ගන්නා මගෙහි ගමන් කිරීම එතර මේ සමාජයේ යන ගමනක් තිබෙනවා සමාජයේ ඒ පාරේ පළවෙනි වතාවට නොවේ මේ යන්නේ මානව සමාජයේ ඇති වුණු දා පටන්ම ගමන් කළේ ඔය පාරේ වෙන පාරක් තිබුණ නැහැ සමාජයකට යන්න දැන් මේ පාර හරි පැහැදිලි නැවත 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 පාතැබීම නිසා මේ පාර හරි පැහැදිලි කටුවකුල් නැහැ එරෙන්නේ නැහැ ලොකු ගල් මුල් නැහැ අපිට කලින් ගියා ඒ සියල්ල ඉවත් කර කිසියම් දුරකට සුරක්ෂිත බවක් තිබෙනවා හැම තැනම මග සලකුණු සටහන් කොට තිබෙනවා සමස්ත සමාජයේම අපෙන් අපේක්ෂා කරනවා මේ සමාජය යන පාරේ සමාජය යන්න කියන පාරේ අපත් ගමන් කරයි කියා වාදයක් නැහැ විවාදයක් නැහැ තර්කයක් නැහැ එනේන රැල්ලට අනුව ගහගෙන යන්න පුළුවන් නම් වෙහෙසක් නැහැ සැඩපහරක ඒ සැඩපහර ගසාගෙන යන දිසාවටම කෙනෙකු යනවා නම් පාවෙලා වෙහෙසක් නැහැ කුසීතව ඉන්න පුළුවන් ඔහේ වැතිරි උඩ බලාගෙන ජීවිතයේ සම්පූර්ණයෙන්ම සමාජ රිද්මේට බාරදී සමාජ ගංගාවට බාරදී විශ්ව ගංගාවට බාරදී මට ඔබ විශ්වාසයි ඇස් දෙක වගේ විශ්වාසයි ඊටත් වඩා විශ්වාසයි ඒ නිසා මා ඇස් වහගෙන ඉන්නවා මම බලන්න අවශ්‍ය නැහැ ඔබ දකිනවා ඔබ දන්නවා මා දන්නේ නැති වුණාට එම නිසා මා ඇස් පියාගෙන ඔබ කියන තැනකට එනවා මේ තමා කල්යාණ මිත්‍රවරුනි සමාජයේ බහුතරයක ජීවන ගංගාව බහුතරයක අති බහුතරයක ජීවන ගංගාව ගලාගෙන යන්නේ සමාජ ගංගාවේ අනුමැතියට අනුව අඳින්නේ එහෙමයි කන්නේ එහෙමයි ඇවිදින්නේ කියවන්නේ බලන්නේ උයන්නේ පිහන්නේ කතා කරන්නේ විනෝද වෙන්නේ ගමන් බිමන් යන්නේ රැකියා කරන්නේ මේ හැම දෙයක්ම විනෝද වෙන්නේ මේ හැම දෙයකම හැම දෙයක්ම කරන්න අධිකාරී බලය ගන්නේ ඒ අධිකාරී අවසරය ගන්නේ සමාජයෙන් බහුතරයකින් බහුතරයේ විසින් ඇදගෙන යන ජීවිත මහා සමාජ රැලි විසින් ගසාගෙන යන ජීවිත සමාජයේ පිළිබඳ විශ්වාසයෙන් සමාජයේ පිළිබඳ අපේක්ෂාවෙන් තමන්ව තනි නොකරයි කියන පාර වරද්දන් නැති වෙයි කියන ඒ කල්පනාවෙන් ඔහි කටයුතු කරන ඒ අතර මුණ ගැහෙනවා තවත් පිරිසක් අර බහුතරයක් තරන්නේ ටිකයි මේ ගඟ ගලන විදිහ වැරදි මෙහෙම නොවේ ගලන්නට ඕනේ මෙතනින් නොවේ ගලන්නට ඕනේ මේ වංගුවෙන් වමට නොවේ හැරෙන්නට ඕනේ දකුණට නැතිනම් කෙලින්ම යන්නට ඕනේ මෙතනින් හෙමීට යන්නට ඕනේ මෙතනින් වේගෙන් ගලාගෙන යන්නට ඕනේ මෙතන ටිකක් නවතින්නට ඕනේ ආදී වශයෙන් මේ ගඟට මේ විශ්ව ගංගාවට සබාධමේ ගලාගෙන යෑමට වාරි මාර්ග හදන පිරිසක් ඉන්නවා ඇලවල් කපන පිරිසක් වේලි බඳින පිරිසක් කානු හදන පිරිසක් ඒ අය සතුටු නෑ මේ දේවල් සිදුවෙන විදිහ සමාජයේ යන ගමන ගැන තමන් ඇසුරු කරන අයගේ රිද්මය ගැන ඒ හැම දෙයක් පිළිබඳවම විවේචනයක් තිබෙනවා ඒ හැම දෙයකම අඩුපාඩු පේනවා අර මුල් පිරිසට අඩුපාඩු පේන්නේ නැහැ මේ පිරිසට පේනවා ඒම නිසා මේ ගංගාව හරවන්න පුළුවන් හැම තැනකින්ම හරවන්න උත්සාහ කරනවා සමාජය වෙනස් කළා නම් හොඳට හෝ නරකට වෙනස් කළේ මේ දෙවෙනි පිරිස සමාජයට බාධා කළා නම් බාධා කළේ මේ දෙවන පිරිස ඒ අතර තවත් පිරිසක් අපට හොයාගන්න පුළුවන් අපාතරින්ම මේ ගඟ ගලන විදිහට මම පීනන්නේ මේ ගඟ මට කියනවා මෙතනින් වේගෙන් යන්න කියා නෑ මං ටිකක් හෙමීට යනවා මෙතන ටිකක් වටපිට බලන්න පුළුවන් ලස්සන තැන මා ටිකක් වටපිට බලමින් සෞන්දර්යය විඳිනවා මෙතනින් ටිකක් කිමිදෙනවා මේ ආදි වශයෙන් ගඟ ඔහි ගලා ගියාට තමන් යන විදිහ වෙනස් කරගන්න පිරිසකුත් ඉන්නවා ඒ අය අරිටත් වැඩිය ස්වල්ප පිරිසක් දැන් පිරිස් තුනක් ගැන අප හොයාගත්තා පළමු පිරිස තමන්ගේ ගමනක් නැහැ ස්වීය වූ ගමනක් නැහැ ලෝකය එක්ක යන ගමනේ ලෝකයේ ගැන විශ්වාසයෙන් ගමන් කරනවා. ඒ තමා ජීවත් වෙන්න තියෙන එකම ක්‍රමය කියා ඒ විදිහටයි කන්න තියෙන්නේ, ඒ විදිහටයි බොන්න තියෙන්නේ, අඳින්න තියෙන්නේ, වැඩ කරන්න තිබෙන්නේ, විනෝද වෙන්න තිබෙන්නේ. මේ තමන් පිළිබඳ සියලුම තීරණ ගැනීම සමාජයට බාරදී, ඒ සමාජයේ ගන්න තීරණ ඒකමතිකව ක්‍රියාත්මක කරන පිරිස, හරි අහිංසක පිරිස, කාටවත් වැඩි කරදරයක් නැහැ ඒ බදු පිරිසකගෙන්. දෙවන පිරිස ඊට වඩා අඩුයි, විවේචන තිබෙනවා හැම දෙයක් ගැනම, ඕනෑම දෙයක් ගැන. පොල් සම්බලයක් හදන එක ගැන වුණත් ඒ ඇයට අනිත් අය හදන විදිහට නොවෙයි, ඒක වැරදි, හි අඩුපාඩු දකිනවා. ඒකක් වුණත් හැම දෙයකම, පන්සිල් ගැන වුණත්, සිල් රැකීම, දන් දීම, භාවනා කිරීම, මේ හැම දෙයක්ම අවමංගල්‍යයක් කොහොමද කරන්නේ, මංගල්‍යයක් කොහොමද කරන්නේ, මේ හැම දෙයක් ගැනම සමාජ රිද්ම වල අඩුපාඩු දකින, වැරදි පෙනෙන සහ විවේචනය කරන පිරිස, ඒ හැම දෙයකටම විකල්ප ඉදිරිපත් කරන පිරිස, හැම දෙයකටම ආගමට පමණක් නොවේ, සංස්කෘතියට පමණක් නොවේ, සමාජයට, අධ්‍යාපනයට, දේශපාලනයට, ආර්ථිකයට, හැම දෙයකටම ඒ අය තුල සෑහීමකට පත්වීමක් දකින්න නෑ. අර මුල් පිරිස කිසියම් දුරකට සෑහීමකටපත් වෙලා ටිකක් කම්මැලි පිරිසක්, කුසීත පිරිසක්. දෙවන පිරිස කම්මැලි නෑ, ලොකු ජවයක් තිබෙනවා. අධිෂ්ඨානයක් තිබෙනවා, වීරිය තිබෙනවා. ඒ වගේම තියුණු මනසක් තිබෙනවා. ඕනෑම දෙයක් තර්කානුකූලව පිළිහෙළන්න දක්ෂයි, වැරදි කියා ඔප්පු කරන්න දක්ෂයි. ඒ සියලු දක්ෂතා නිසා ඒ අය දුක් විඳිනවා, අනිත් අය දුක් විඳිනවා. හැබැයි ඒ අය නිසා තමයි මේ සමාජ ගංගාවේ ගලා යෑම වෙනස් කරන්නේ, වෙනස් වෙන්නේ. වෙනස් කළා නම් ලෝකේ යන ගමන වෙනස් කොට තිබෙන්නේ ඒබඳු ආක්‍රමණශීලී පුද්ගලයන්. තුන්වන පිරිස තමා ඒ අය මේ ගඟත් එක්ක යනවා. හැබැයි තමන්ට කියලා වෙනම ගමනකුත් තිබෙනවා. ඒ ගමනත් මේ ගඟත් එක්කම යනවා. ගඟ වේගෙන් යන තැනක මෙයා හිමීට යන්න තීරණය කරනවා, හිමීට යන තැනක හයියෙන් පීනන්න තීරණය කරනවා. සමහරට ගඟ සමහර තැන්වල ටිකක් නැවතිලා ඉන්නවා. මෙයා එහෙම තැනක නවතින්නේ නැහැ. මේ විදිහට ගඟ කොහොම ගියත් මම යන්නේ මට ඕන විදිහට, අනිත් අය මොනවා කිව්වත් මම කටයුතු කරන්නේ මට ඕන විදිහට, අනිත් අය වෙනස් කරන්න යන්නේ. හැබැයි තමන් සමාජයෙන් වෙනස් කෙනෙක් කියන කාරණය, මම අනිත් අය වගේ නෙමේ, මම වෙනස් කෙනෙක්, ලෝකේ අනිත් අයට වැඩිය මට විශේෂ විශේෂත්වයක් තිබෙනවා. ඒ බඳු කල්පනාවක නතර වී, එම නිසා මුළු ලෝකයේම කොයි පැත්තට ගියත් ඒවා විනාශ කරන්න යන්නේ. හැබැයි ඒ අයත් එක්කම පුංචි වෙනස් ගමනක තමයි යනවා. ලොකු වෙනසක් නෑ. අවසානයේ බලනකොට ගිහිල්ලා තියෙන මූදටම තමයි. හැබැයි මූදට යන පාර අර සමාජයේ යන පාරට වැඩිය වෙනස්. තමයි ඊට වැඩි ඉක්මනට මූදට යනවා. ඊට වඩා කලින් මහ මූද මුණ ගැහෙනවා. සමාධියට වැඩි ප්‍රමාද වීම නැගෙනවා වෙනස් තැනකින් මූදට වැටෙනවා. හැබැයි හිතනවා තමන් වෙනස් කියා. වැත්තටම බැලුවොත් නම් වෙනසක් නැහැ. කොහොම හැදුවත් පොල්සම්බෝලෙම තමයි ඉස්සල්ලා මිරිස් දාලා හැදුවත් මුලින් දෙහි දාලා හැදුවත් අවසානයේ ඒ සම්බෝලයක්ම තමයි. ඉතින් අවසාන ප්‍රතිඵලයේ දිහා බලනකොට වෙනසක් නැහැ. හැබැයි මැදදි ලොකු වෙනස්කම් පේනවා. දැන් මේ ජීවන ගංගාවන් තුනේ අපි පීනන්නේ කොයි ගංගාවේද? එහෙම අනන්‍යතාවයක් තමන්ට තියෙනවද, අපට තිබෙනවද, අප දැනගෙන ඉන්නවද, අප ජීවත් වෙන්නේ කොයි විදිහටද දැනගන්න අවශ්‍යද අපට? සමහර විටක අප ලෝකයත් එක්ක එකඟ වෙනවා, සමහර විටක ලෝකයේ වැරදි වෙනස් කරන්න හදනවා, සමහර විට ලෝකයේ ওই තියෙන විදියට තිබුණාවේ අපි අපේ ගමන යනවා කියන. ඉතින් මේ ආකාර තුනටම වරින් වර අනුගත වෙනවා. භාවනා කරන කෙනෙකු, භාවනා කරන්නට උත්සාහ කරන කෙනෙකු කෙසේද ජීවන ගංගාව සමග සම්බන්ධ වෙන්නේ? කෙසේද මේ විශ්ව ගංගාවේ ගලා බැසීම සමග කටයුතු කරන්නේ? අන්න එතනදී අපට මුණ ගැහෙනවා හතරවෙනි කෙනෙක්. බොහොම කලාතුරකින් මුණ ගැහෙන්නේ. සමහරට බොහොම කලාතුරකින් අපත් එබඳු කෙනෙකු වෙන්නේ. හරිම පහසුවේ පළවෙනි පුද්ගලයා වෙන එක. හැබැයි එහෙම කෙනෙක් හිටියද නැත්ද සමාජයේ දන්නේ. වැඩියෙන්ම දන්නේ දෙවෙනි කෙනා ගැන, පෙරලන්න හදන කෙනා ගැන, විවේචනය කරන අය ගැන. තුන්වෙනි කෙනා ගැනත් වැඩිය දන්නේ, බොහොම ටික දෙනයි දන්නේ. ලෝකයට අත නොතබා නිහඬව තමන්ගේ වැඩ කරගෙන ඉන්න කෙනා ගැන. මේ මොන ආකාරයට ගමන් කළත් ගඟත් එක්ක පහළට ගලාගෙන ගියත් ගඟට ජීවිතය බාරදී කුසීතව ඔහේ වැතිරි එසේත් නැතිව මේ ගඟ සමග පොරබදමින් ගඟ හරවන්නට මහන්සි වුණත් ගඟට ඔහි යන තැනකට යන්න ඇර තමන් වෙනම පාරක් හොයාගෙන මූදට යන්න, ඒ පාරේ යන්නට වීරිය කළත් අවසාන වශයෙන් අත්දකින ප්‍රතිඵලය තමා හෙම්බත් වීම, සහතියපත් වීම, ඇතිවීම, ඇති කියන හැඟීම කවද්ද ඉවර වෙන්නේ? ඉවරයක් නැද්ද? මේ තෙහෙට්ටුව සහ ඒකාකාරී බව මේ නිසා බොහොම කලාතුරකින් කෙනෙකුට හැඟීමක් ඇති වෙනවා. ඇති මේ ගඟත් එක්ක ගියා. ඇති මේ සැඩ පහරත් එක්ක ගසාගෙන ගියා. ඇති මේ සමාජ ගංගාව වෙනස් කරන්නට පොර කෑවා. එසේම හොඳටම ඇති කෙටි පාරවල් හොයාගෙන මේ ගඟට වඩා බුද්ධිමත්ව ගලාගෙන යන්න මහන්සි වුණා. හොඳටම ඇති ඒ ගලාගෙන යෑම වෙනුවට ඒ වෙනුවට කොහොමද ජීවිතේ ගලාගෙන යන්නේ කියා ඉවුරකට වී බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න එසේ ගඟෙන් ගොඩට වී ඉවුරට වී නිහඬව සහ නිසලව සිටිමින් රැලි නගමින් සුලි හදමින් ගෝසා කරමින් පෙරලෙමින් විවිධ හැඩතල මවමින් සහ විවිධ වර්ණ රටා මවමින් මේ ගලාගෙන යන ජීවන ගංගාවේ ගලා යෑමේ රිද්මය නරඹන කෙනෙක්. බොහෝ විට භාවනාව මතුවෙන්නේ මෙතනදී. භාවනාව කියා විවිධ වූ අභ්‍යාස සහ ව්‍යායාම කළත් භාවනාවේ මූලිකම කර්තව්‍යය තමා සිදුවන දෙය සිදුවන ආකාරයට දැක ගැනීම, දැන ගැනීම සහ නිරීක්ෂණය කිරීම. මේ ශරීරයට මොකද වෙන්නේ? ශරීරය කොතනද තිබුණේ? දැන් තියෙන්නේ කොතනද? කොතෙන්ටද මේ ශරීරය යන්නේ? දෙපයින් යන ගමන දිහා බලන්න පුළුවන්. ඒ දෙපයින් යන ගමන දිහා බැලීමට කියනවා සක්මන් භාවනාව කියා. සක්මන් භාවනාවේදී අවබෝධ කරගන්න උත්සාහ කරන එක් වැදගත් කාරණයක් තමා මේ ශරීරය කොතනින් කොතැනටද යන්නේ, ඇවිදිමින් කොහාටද යන්නේ, එහෙම කොහෙටවත් යනවද, අලුත් තැනකට යනවද බලනවා. හැම පාතැබීමක් එක්කම මේ යෝගියා හොඳින් බලනවා මෙයා කොහාටද යන්නේ. යෝගියාට නොදන්වා, යෝගියාට රහසින් ශරීරයට කොතැනකටවත් යන්න දෙන්නේ නැහැ. සක්මන් භාවනාව පුහුණු කිරීමේ මූලිකම අභිමතාර්ථයයි. සක්මන් භාවනාව පුහුණු කරන යෝගියා ඉඩ දෙන්නේ ශරීරයට තමන්ට හොරින් කොහෙවත් යන්න. කොහි ගියත් කමක් නැහැ. වැසිකිළියට ගියත් කමක් නැහැ. නානකාමරයට ගියත් කමක් නැහැ. කුස්සියට, කඩේට, රස්සාවට, මිදුලට. හැබැයි දැනුවත් මෙයා යන්න පටන් ගත්ත ගමන්ම යෝගියා බලනවා මෙයා කොහෙද යන්නේ, කොහොමද යන්නේ. යෝගියා නැවතිලා ඉන්නේ ශරීරයේ ගමන් කරනවා. ශරීරයේ පමණයි ඇවිදින්නේ. සක්මන් භාවනාවේදී ශරීරයේ සක්මනක දෙපා පියමනිනවා. යෝගියා බලාගෙන ඉන්නවා. හරියට පැත්තක වාඩි වී තව කෙනෙකු ඇවිදින දිහා බලාගෙන සිටිනවාසේ තමන්ගේ මගේ කියන මේ ශරීරය කොහොමද ඇවිදින්නේ? ඇවිදිනවා කියලා මෙයා මොකද කරන්නේ? මෙයා කොහොමද කුල් සන්ධිය වැඩ කරන්නේ? ධනහිස් කොහොමද වැඩ කරන්නේ? ඇඟිලි වලලු කර දෑත් ඇස් දෙක මේ සියල්ල දිහා බලාගෙන ඉන්නවා. මේ ලස්සනක් තිබෙනවා. හරීම ලස්සනක් තිබෙන හැම බලාගෙන ඉන්න පුළුවන් නම් මේ ශරීරය ඇවිදින විදිහ චිත්‍රපටියක් බලනවට වඩා නාට්‍යයක් බලනවට වඩා පෙරහැරක් නරඹනවට වඩා సౌందర్యය සුන්දරත්වය සහ ලස්සනක් තිබෙනවා. ඒ సౌందర్యය ඒ සුන්දරත්වය සහ එම ලස්සන විඳින්නට නම් නොවේ සක්මන් භාවනාව කරන්න. මුලදී හරි එකාකාරී, හරිම එකාකාරී, එකම තැනක ඉස්සරහට ඇවිදිනවා, ආපහු වෙනවා, ආපහු ඇවිදිනවා, හරි කම්මැලි. නිදිමත හැදෙනවා, වෙහෙසටපත් වෙනවා, එපා වෙනවා, නීරසයි. ඒ නීරස කඩේම පහු කරන්නේ නැතුව බොහෝ දෙනෙක් සක්මන අත්හරිනවා. නම් සැබෑ යෝගියා ඒ නීරස හරහා, එකාකාරී බව හරහා ගමනක, භෞතික ගමනක නොවේ, ඒ මානසික නීරස හරහා යෝගියාගේ සිහි කල්පනාව ගමන් කරනවා. එතන නවතින්නේ නැහැ. එතන හැප්පිලා ආපහු හැරෙන්නේ නැහැ. සක්මන අතහරින්නේ නැහැ. සිහි කල්පනාව පාවිච්චි කරනවා. එකාකාරී නීරස, කම්මැලි, නිදිමත ඒ මානසික හැඟීම් විනිවිද යන. ඒ විනිවිද ගියාට පස්සෙ අන්න සක්මන හරීම රසවත්. හරීම රසවත්. පියවරෙන් පියවර රසවත්. නැවුම් ආස්වාද ජනකයි, වින්දනීයයි. ඒ ආස්වාදය, ඒ වින්දනය, ඒ රසය එතනත් නවතින්නේ නැහැ යෝගියා. හැබැයි එතන එකඟ වෙනවා. ඒ අත්දැකීම එක්ක එකඟ වෙනවා. එකඟ වීම නිසාම මනස තැන්පත් වෙනවා. ශරීරයේ හිමිහිට ඇවිද්දට මුලින් හිත හරි වේගෙන් දුවනවා. ශරීරයේ කඩියක් තියෙනකොට හිත සැතපුම් ගානක් දුවලා මේ සක්මනෙහි සැබෑ රසය මනස භුක්ති විඳින්නට පටන් ගත් විට ශරීරයේ අඩි 10ක් යන විට මනස එක අඩියයි. මනසට ඕන වැඩි වැඩියෙන් විඳින්න. මනස කියනවා තව එමිට යම්. මුලින් කිව්වේ දුවමු. සක්මන අමතකුණු ගමම්ම සක්මන් භාවනාව කරන යෝගියා සාමාන්‍ය වේගෙන් ඇවිදින්න පටන් ගන්නවා. සිහිය නැති වුණු ගමම්. නැවත සිහිය ආවහම කියලා ඔබ මේ කොහෙවත් ඇවිදිනවා, කඩේට යනවා, පත්‍රේ ගන්න යනවා, කෝච්චිය අල්ලන්න යනවා නෙවෙයි. මෙමිට යන්න කලබලයක් නැහැ. ඉතින් සිහිය ඇවිත් මතක් කළාම නැවත වේගය අඩු කරනවා. ඉන්පසු මේ සක්මනෙහි සැබෑ සුවය විඳින්නට පටන් ගත් විට අන්න සිත කියනවා තව හිමිහිට යම්. අදිසියක් නැහැ. ස සමහර විට ඇවිදිනවද නැද්ද හොයාගන්න බැරි තරම් මන්දගාමි සක්මනකට මනස ශරීරය ගේනවා. එතන තියෙන හරි අපූරු රිද්මයක්, සුලිකුණාටු නැති ගැඹුරු මොහොතක යම්සේ සෙමින් රළහට ගන්නවද, ඉහළ නැගෙනවද, අන්න ඒ බඳු රිද්මයක්, රිද්මයක් නැති රිද්මයක්. ඒ වගේම ඒ දෙපයින් යන ශරීරයේ ගමන දිහා යෝගියා බලන විදිය, ඒ වගේම කොහෙවත් නොගියත් එකම එක තැනකට වී සිටියත් මේ ශරීරය ඒ තුලින්ම යන ගමනක් තිබෙනවා. දෙපා තිබුණත් නැතත්, ඇවිදින්න පුළුවන් වුණත් නැතත්, ඇවිද්දත් නැතත්, කවුරුත් කරේ තියන් ගියත් නැතත්, එකම තැනක ජීවිත කාලෙම හිටියත් ශරීරය ඒ තුලින්ම ගමනක වයසට යනවා. එය හිමිහිට සිදුවෙන ගමන, බොහොම හිමිහිට ඒ වයසට යනවා කියන ගමන. හැබැයි අවධානයෙන් සිටියොත් පෙනෙනවා මේ ශරීරය විදෙන් විදේ විදෙන් විදේ වෙනස් වෙන බව, විඩාපත් වෙන බව, වෙහෙසටපත් වෙන බව. ඇවිදින බව, ඒ ගමන දිහා බලාගෙන ඉන්නා යෝගියා කායගත සතිය, කායනුපස්සනාව, මේ මොන වචන වලින් කිව්වත්, නවසී වතීකේ මොන වචන වලින් කිව්වත්, මේ ශරීරයේ යන ගමන උපදේශිත මරණයේ තෙක්, ඒ අතර ඉඩ ලැබෙන වෙලාවක පුංචි කොටසක ගමන දිහා බලාගෙන ඉන්නවා. ඒ ගමනින් ලොකු ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. මේ සමහර විට කිසිම ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ආස්වාදය කොහොම වුණත් කලකිරීමක් නම් එනවා. කලකිරීමක්. කලකිරීම එන්නේ මේ ශරීරය වියපත් වෙන බව, නැතිනම් වයසට යන බව, ඒ ජරාවට යන ගමනේ ඉන්නවා කියන නිසා නොවේ, ඒ නිසා නම් නොවේ කලකිරීම එන්නේ. කලකිරීම ඇති වෙන්නේ එහෙම නොවී ඉන්න ඕනේ නිසා. ඒ ඉන්න ඕනේ කමයි ඇත්තටම සිදුවන දෙයි මේ දෙන්න ගහගන්නවා. ශරීරයේ ස්වභාවයෙන් ලෝක ස්වභාවයට අනුව ඒ රිද්මේට ගලාගෙන යනවා. එහි ලොකු ප්‍රශ්නයක් නැහැ. භෞතික ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි කලකිරීම ඇති වෙන්නේ මොන හේතුව නිසාද? මේ එක තැනක නවතින්න ඕනි නිසා. මේ ශරීරයේ උපති සිට මරණය දක්වා යන ගමනේ කිසියම් තැනක් තෝරගන්නවා සත්වයා, මිනිසයා. මෙතන හොඳයි, මේ විදිහට හොඳයි, මේ උස හොඳයි, මේ මහත හොඳයි, මේ හැඩරුව හොඳයි, පාට හොඳයි, කොණ්ඩේ හොඳයි, කොණ්ඩේ පාට හොඳයි, ඇස් දෙක හොඳයි, සවිශක්තිය හොඳයි, මෙහෙම එක තැනක් හඳුනාගෙන ඒ තැනට නැංගුරම් දාන්න බලනවා. යන්න දෙන්නේ නැතුව ශරීරයට දන්න සියලුම ශිල්ප ක්‍රම පාවිච්චි කරමින් විද්‍යාව පාවිච්චි කරනවා, තාක්ෂණය, රූපලාවන්‍ය, ආයුර්වේදය, ව්‍යායාම, යෝග, භාවනා, පරිසර තත්ත්ව මේ සියල්ල උපයෝගී කරගෙන ශරීරයේ එක තැනකට එන ගහන්න බලනවා කියලා. දැන් ඒ එක තැනකට එන ගහලා නවත්තන්න හදන මනස තමයි කලකිරෙන්නේ. බැරි බව තේරෙනකොට යාට ලොකු කලකිරීමක් එනවා. ඒ කලකිරීමේ ඉන්නේ ශරීරය ගැන නොවේ, තමන් ගැන. මට බෑනේ කියලා. එයා පරදිනවා. ත්‍රමේ පරදීමට තමයි කලකිරීම කියන වචනේ පාවිච්චි කරන්නේ. සමාජයේ කලකිරීම කියන වචනේ යොදා ගන්නේ පරාජිත තත්ත්වයකට උත්සාහ කරනවා හරියන්නේ නැහැ. දන්න සියලුම ශිල්ප ක්‍රම පාවිච්චි කරනවා ප්‍රතිඵලයක් නැහැ. අන්න එතනදී ඇතිවෙනේ අසමර්ථ භාවයට, අසමත් වීමට දක්වන ප්‍රතික්‍රියාවට තමයි කලකිරීම කියන්නේ. එතන මේ ශරීරය දිහා බලාගෙන ඉන්නකොට මුලින් ඇති වෙන්න පුළුවන් එබඳු කලකිරීම. දේ ආස්වාදයක් නැහැ කායගත සතියේ, කායනුපස්සනාවේ, ඔය නව සීවතී, ඔය මොන භාවනාවකවත් මේ ශරීරේ කොටස් කර බලන භාවනාව, මේ ශරීරයට මොකද වෙන්නේ කියලා බලන භාවනාව, මරුණට පස්සේ මොකද වෙන්නේ කියලා බලන භවනා, මේ එක භවනාවකවත් ආස්වාද ජනක විඳනීය අධ්‍යක්ීමක් නැහැ. මුලින් එන්නේ මහා කලකිරීමක්, අපිරියාවක්, අප්‍රසන්න බවක්. හැබැයි ඒ එතනත් සිහි කල්පනාවෙන් හිටියොත් ඒ අප්‍රසන්න බව හරහා යන්න පුළුවන්. එතන අප්‍රසන්න බව හරහා ගියාම එන්නේ යථා ස්වභාවයට. යථා ස්වභාවයේ අපිරියාවක් නැහැ. යථා ස්වභාවයේ අපිරියාවක්, අප්‍රසන්න බවක් නැහැ. ඒක තියෙන්නේ යථා ස්වභාවයේ නෙවෙයි, අයථා ස්වභාවයේ. ඒ ශරීරයේ දිහා බලනවා වගේ හුස්ම දිහා බලනවා. මෙයත් ගමනක හුස්ම ඇවිත් යනවා, ඇවිත් යනවා. ඒ හුස්මේ ගමන දිහා බලාගෙන සිටීමට තමයි ආස්වාස ප්‍රස්වාස භාවනාව කියන්නේ. ආනාපානා සති භාවනාව බොහොම ජනප්‍රිය භාවනාව. මේ භාවනාව හුස්ම ගැනීම පිට කිරීම නොවේ, හුස්මේ ගමන දිහා බලාගෙන සිටින භාවනාව. ඒ හුස්මේ රිද්මය හඳුනා ගන්න භාවනාව. ආශ්වාසයේ රිද්මය, ප්‍රශ්වාසයේ රිද්මය හරියට හඳුනා ගන්න භාවනාව. ආශ්වාසයක් එක්ක ඇතුළට යන්නෙත් නැහැ, ප්‍රශ්වාසයක් එක්ක එළියට යන්නෙත් නැහැ. යෝගියා නැවතිලා ඉන්නේ, හුස්ම පමණයි ඇවිත් යන්නේ. මේ භවනාවේ යෙදෙන විට නම් මුලින් මොන විදිහේ පෙරලි ලැබුණත්, එපා වුණත්, පහු වෙනකොට වෙන කිසිම ව්‍යායාමයකින් නොලබන අතිවිශාල වූ ආස්වාදයක්, සුඛයක් යෝගියාට ලැබෙනවා. මොනවත් කරලා නොවි යා හුස්ම ගත්තේත් නැහැ පිට කරෙත් නැහැ කිසි දෙයක් කළේ නැහැ හුස්ම ශරීරේ ගන්නවා ශරීරේ පිට කරනවා ආස්වාසේ සතුටකුත් නැහනේ කොහොමත් නැහනේ ඒක ඇත්තනේ ආස්වාසේ තියෙන්නේ ඔක්සිජන් සහ තව වායු තව සංඝටක දූවිලි ඕවනේ තියෙන්නේ ඒක සතුටක් නැහනේ කොහොමත් ආස්වාසයක් අරගෙන විශ්ලේෂණය කළොත් ඇහුවොත් විද්‍යාඥයෙක්ගෙන් ඒක මොනවද තියෙන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ මොනවද තියෙන්නේ සියලුම භෞතික සංඝටක කියයි හැබැයි හි කිසියම් සැපක් තියෙනවා ආස්වාදයක් තිබෙනවා සතුටක් තිබෙනවා සුවයක් තිබෙනවා ප්‍රීතියක් තිබෙනවා නෑ එකක්වත් නෑ ආස්වාස ප්‍රස්වාසෙත් නෑ ඒක තමයි ඇත්ත මේ ආස්වාසේ නැති ඇත්තටම නැති ප්‍රස්වාසයේ සැබවින්ම නොපවතින ආනන්දයක් ප්‍රීතියක් ප්‍රමෝදයක් යෝකියා අත්දකිනවා මේ ආස්වාසේ දිහා බලාගෙන සිටීමේ දැන් මෙය තමා ප්‍රහේලිකාව සහ මෙය තමා ලස්සනම කාරණේ මේ තර්කානුකූලව ඔප්පු කරන්න බෑ කොහොමද පෙරහැරක් වගේ හුස්ම ලස්සන නෑ එහි විකට ජවනිකා නෑ විහිළු තහළු නෑ ලස්සන නැටුම් පිනුම් කරණම් කසකාරෝ ය මොනවත් නැහැ පෙළපාලියක් යනවා වගේ උද්වේගයක් උද්‍යෝගයක් සතන් පාට ඒවත් නැහැ මේ කිසි දෙයක් නැහැ පේන්න දෙයක්වත් නැහැ පාටකුත් නැහැ නිකම්ම නිකං හිස් සුළඟ ඇවිත් යනවා හිස් සුළඟ එන හැටි සහ යන හැටි දිගින් දිගටම බලාගෙන සිටීම නිසා එහි සුළඟේ නොතිබුණ සහ නොතිබෙන මහා ආනන්දයක් සතුටක් යෝගියාට ලැබෙන ඒ නිසාම එහි වැඩි වෙලාවක් යෙදෙන්න වැඩි වෙලාවක් ඒ භාවනාවේ යෙදෙන්න දිගු වෙලාවක් භාවනා කරන්න නැවත නැවත භාවනා කරන්න අනිත් වැඩ අත්හරිමින් ආනාපාන සතියේ දෙන්න වෙනත් භාවනා සියල්ල අමතක කොට භාවනාව කියන්නේ මේ හුස්ම ඇවිත් යන දෙස බලාගෙන සිටීම පමණයි කියන ඒ දැඩි ඇබ්බැහි වීමට කෙනෙකු එන්න පුළුවන් ඒ එන්නේ අර අති විශාල වුණු ප්‍රමෝදය නිසා ඉතින් ඒ බඳු තව ගමන් තිබෙන හිතේ ගමන දිහා බලන් ඉන්න පුළුවන් කෙනෙකුට සිතිවිලි එනවා ඉන්නවා යනවා අදහස් එනවා මතක් වෙනවා අමතක වෙනවා දැන් මේ දිහා බලාගෙන ඉන්න ඒවත් එක එකතු නොවි පැත්තකට වි බලාගෙන සිටිනවා චිත්තානුපස්සනා තරහ එනවා ආපු තරහ ඉන්නවා ආපු ගමන් යන්නේ ඉන්නවා ඉන් කිසියම් වෙලාවකට පසු තරහ නැහැ එතකොට තමයි දන්නේ තරහ ගිහිල්ලා කියලා මම දැන් යනවා කියලා යන්නේ නැහැ කිසිම තරහක් එහෙම යන්නේ දැන් ඇති දැන් තරහ ගත්ත ඇති දැන් මං හිටියා ඇති මට යන්න ඕනි නෑ එහෙම නෑ එයාට තවදුරටත් ඉන්න බැරි වෙනකොට එයාම අතුරුදහන් වෙනවා බොහෝ හැඟීම් මේ වගේ ඉතින් මේ හැඟීම් ආවේග එන හැටි ඉන්න හැටි සහ යන හැටි දිහා අන්න අපට බලාගෙන ඉන්න පුළුවන් බලාගෙන සිටින වා බලාගෙන සිටිය යුතුයි. එතින්දි සතුටුදායක දේවල් එනවා හිතට, සතුටුදායක දේවල් වල හිත පවතිනවා. ටික වෙලාවකින් මනසට ඒ සතුටුදායක දේවල් අහිමි වෙලා යනවා. සතුටු වුණා කියන මතකයේ පමණක් මනසේ තැන්පත් කොට නතර කොට සතුටුදායක සියලුම අත්දැකීම් මනස හැර ගොහින් ඉතිරි වෙන්නේ මෙබඳු සතුටුදායක අත්දැකීමක් ලැබුවා කියන ස්මරණය පමණයි, ඒ මතකයේ පමණයි. එතවත් සතුටුදායක අත්දැකීමක් එන්න පුළුවන් සතුටක්. ඒ සතුටත් අපව සතුටටපත් කරමින්, ලොකු සාදේක අපව තබමින්, විනෝදේක සැනකෙළියක තබමින් සිත නික්ම යනවා. ඒ වගේම සමහර විට අසතුට එනවා, සමහර විට ආදරය, සමහර විට වෛරය, සමහර විට ලැජ්ජාව, බය, සමහර විට නොමසුරු බව සහ මසුරු බව. දැන් මේවා ඇවිත් යන හැටි දිහා අන්න බලාගෙන ඉන්න පුළුවන්, මේ මනසේ සිතිවිලි වල ගමනාගමනේ දිහා. බැලුවේ නැත්තම් වෙන්නේ මේ හැම සිතිවිල්ලක්ම පුද්ගලයාව දීර්ඝ වූ ගමනක දක්කගෙන යනවා. සිතිවිල්ල අපේ කරේ නැගලා. ඒතර අපි සිතිවිල්ල කරගහගෙන යන්න ඕනේ. සිතිවිල්ල අපිව කරේ තියන් යන්නේ නැහැ. පේන්නේ ඒ වගේ. නමුත් ඇත්ත ඒ නෙවෙයි. එයා අපේ කරේ නැගලා හොඳට වාඩි වෙලා අපිව දක්කනවා. අතෙන්ට යන්න, මෙතෙන්ට යන්න. ඒ සිතිවිල්ල දක්කන 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 දිශාවට දක්කන වේගයෙන් අපි දුවනවා. එයාට ඕනේ තැනට ගිහාම එයා බහිනවා. හැබැයි එතෙන්ට අපිට යන්න ඕනේ නැහැ. අප නොයා යුතු තැනකට අප ඇවිත් තිබෙනවා මේ සිතිවිලි වල දැක්කීම නිසා. ඉතින් එතනින් ආපහු එන්නේ කොහොමද අපි දන්නේ? තව සිතිවිල්ලක් ඇවිත් කරේ නගිනවා. ඒ සිතිවිල්ල එයාට ඕනේ තැනට අපිව දක්කනවා. දැන් බලන්න, අපි දෙපයින් ගමන් ගියා. දෙපයින් යන ගමන් විතර නෙවෙයි, වාහනවලත් ගමන් ගියා. ඒ ඔක්කොම ඒ ගමන. ඊළඟට ශරීරයේ ගමනක් ගියා. ඒ ගමන දැනුත් යනවා. වයසට යන ගමන, හුස්ම යන ගමනක් තියෙනවා. ඇවිත් යන, කොහෙවත් නොගියත් හුස්ම හැම වෙලෙම ඇවිත් යනවා. දැන් මේ සියලුම ගමන් අතර වේගවත්ම ගමන තමා මේ සිතිවිලි වල ගමන. එක මොහොතකටවත් අපට එක තැනක ඉඳ දෙන්නේ නැහැ. සමහරට ශරීරයේ වයසට යන්නේ හිමීට. කිසියම් කාලයක් තිබෙනවා ශරීරයක් ඇවිදින්න, දනගාන්න, හිටගන්න, දුවන්න, තරුණ වෙන්න, වයසට යන්න, මෘත ශරීරයක් වෙන්න කිසියම් සම්මුතියේ කාල පරිච්ඡේදයක් තිබෙනවා. නමුත් මනසට නෑ එබඳු කාල සටහනක්. එක මොහොතකේ මනස ළමෙක්, ළමා සිටිවිල්ලක් කරේනක් ගහම දක්කන්නේ බොළඳ සිටිවිල්ලක් නම්, ඒ මනස ළමෙක් තව වෙලාවක මහලු කෙනෙක්, මොනවත් බෑ කියන කෙනෙක්, අමාරුයි කියන කෙනෙක්, හතිදාන කෙනෙක්, කෙඳිරි ගාන කෙනෙක් ඉන්නේ. ඉතින් එක තප්පරයකින් මේ යෝන් මනස මහලු මනසක් වෙන්න පුළුවන්. එක තත්පරයකින් නිරෝගී මනසක් රෝගී මනසක් වෙන්න පුළුවන්. මේ මනසට නැහැ චාරයක්. සබාධමී හරිහමං චාරයක් නැති එකම දේ තමා මනස. එහි රිද්මය හොයන්න ලේසි නෑ. අනිත් හැම දෙයකම රිද්මයක් තියෙනවා. ඒ රිද්මයට අපිට කාලසටහනක් හදන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. වයසට ගිහිල්ලාම කෙනෙක් නැති වෙන්නේ නෑ. තරුණ කාලේ උපදිනකොටම උපදින්න කලින්ම එහෙම තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් සම්මුතියක් තිබෙනවා. හැබැයි මනසට එබඳු සම්මුති නෑ. මොකද හැම සම්මුතියක්ම මනස ඉදිරියේ අසරණයි. සිතිවිලි ඉදිරියේ. ඉතින් ඒ රිද්මය හොයාගන්න එක ලේසි නෑ. එයා රිද්මයක් හොයාගන්න ඉඩ දෙන්නෙත් නෑ. රිද්මයක් මෙන්න මෙහෙමයි හිත වැඩ කරන්නේ කියලා යාන්තම් කටුසටහනක් ඇඳගන්නකොටම එයා වෙන පැත්තකට හැරෙනවා. ඉතින් අර කටසටහන ඉවරයි ආයෙ අලුත් එකක් ඇඳ ගන්න දෙනවා. ඒක ඇඳලා ඉවර කරන්න දෙන්නේ නැහැ. මනස පිළිබඳ අංග සම්පූර්ණ චිත්‍රයක් අඳින්න මනස ඉඩ දෙන්නේ නැහැ කිසි කෙනෙකුට. ඒ තමයි යාගේ කපටිකම. මේ මනසේ තිබෙන කට්ටකම. එයාව තේරුම් ගන්න ඉඩ දෙන්නේ නැහැ. මනස ප්‍රහේලිකාවක්ව පවතින තාක්කල් මනුෂ්‍යයා එහි දාසෙක්, එහි සේවකෙක්, එහි උපකරණයක්. එම නිසා මේ විශ්වයේ බොහෝ දේවල් කුට්ටයි, අද්භූතයි, අභිරහස්. ඒ කිසිම දෙයක් පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් අපට කාටවත් නැහැ. කිසිම කෙනෙකුට නැහැ විශ්වයේ තියෙන කිසිම දෙයක් පිළිබඳව. හැම දෙයකම රහස් හැංගිලා තියෙනවා. අනාවරණය වෙලා තියෙන ටිකයි, දැනගෙන තියෙන ටිකයි. හැබැයි දැනගෙන තියෙන ටිකෙන් නොදැනගෙන සිටි කාරණා පිළිබඳ ඉවක් හදාගන්න පුළුවන්. නමුත් මනස තරං සැඟවුණු තවත් දෙයක් නෑ. මනස තරං පටලැවුණු නූල් ගෝලයක් තවත් මුණ ගැහෙන්නේ නෑ. එම නිසා මනසට කාල සතහන් නෑ. මෙන්න තරහ එන වෙලාව, මෙන්න සතුට, මෙන්න දුක, මෙන්න ආදරය, මෙන්න ඊර්ෂ්‍යාව. අද සඳුදා, අද තරහින දවසක් නොවේ. අද සිකුරාද, අද දුක් වෙන දවසක් නොවේ. එහෙම එක කතාවක් නෑ. ඒක විහිළුවක්. කොතනද ඉන්නේ, මොනවද කරන්නේ, කවුද ඉන්නේ, ඒ කිසි දෙයක් පිළිබඳ මනස කුට්ටුවකටවත් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කිසිම දෙයකට සහ කිසිම කෙනෙකුට ගරු සරුවක් නොදක්වන විශ්වයේ තිබෙන එකම ධර්මතාවය මනසයි, මිනිස් මනස. ඒ මිනිස් මනස චණ්ඩියෙක් නිසා නොවේ. එයා හිතනවා චණ්ඩියෙක් කියා. හැබැයි ඇත්තටම එයා දන්න චණ්ඩිකමක් නෑ. එයා පඹේ අනුන්ගේ කබායක් ඇඳගෙන, තව කෙනෙක්ගේ තොප්පියක් දාගෙන, තවත් කෙනෙක් හිටෝපු කණුවක් උඩ හිටගෙන මහා ගාම්භීරයට තමන්ගේ කෙරුවා වගේ පෙන්නන හිස් පඹේකී ඇත්ත තමා මනසේ දකින්න තියෙන්නේ. හැබැයි ඒක පෙන්වන්නේ නැහැ. ඒ රහස හංගගන්න තමා මනස හැම විටම උත්සාහ කරන්නේ. එය හඳුනා ගන්න අපට ඉඩ නොදී. එතනදී අන්න යෝගියා බලාගෙන ඉන්නවා මේ දේවල් සිතිවිලි, හැඟීම්, කෙලෙස් ඇවිත් යන හැටි, ඇවිත් යන හැටි, ඇවිත් යන හැටි ඒ ගමන දිහා පුංචියට බීජයක් විදිහට එන හැඟීමක් පැලවෙලා මුල් ඇදලා අහල පහලින් Tamanta අයිති නැති ඉඩම් වලට පවා මුල් යවලා ඒ තියෙන සාරයත් මෙහාට ඇදගෙන ඉහළට වැඩිලා ඒ තමන්ම තමන්ටම පැලවෙන්නට ඉඩ දුන් භූමිය සම්පූර්ණයෙන් වහගෙන වෙන කිසි කෙනෙකුට වැඩෙන්න නොදී වෙන කිසිම සිතිවිල්ලකට වෙන කිසිම හැඟීමකට ආකල්පයකට හෝ අදහසකට මේ එකම මතයක් එකම අදහසක් එකම ආවේගයක් ඉහළට වැඩිලා මුළු මනසම ආක්‍රමණය කරන හැටි මේක හෙමීට බලාගෙන ඉන්න පුළුවන් කොහොමද වෙන්නේ කොහොමද මේ කෝපී සුලි කුණාටුව හැදෙන්නේ කොහොමද භීතිකාවේ භූමිකම්පාව කොහොමද අපේක්ෂා භංගත්වේ ගිනි කන්ද පුපුරන්නේ එකපාරම මේ විදුලි බුබුලක යතුරක් ස්විච් එකක් දැම්මා වගේ නෙවෙයි ටික 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 ගිනි කන්ද මුහු පුරා යනවා මුහු පුරා යනවා මුහු පුරා යනවා අන්න පරිණත තත්වයටපත් වුනහම පුපුරා යනවා ඒතර ඒ ගමන මේ හැම සිතිවිල්ලකම හැම හැඟීමකම ඒට අදාළ ගමනක් තිබෙනවා ඒ ගමනේ යනවා මේ බලාගෙන ඉන්න පුළුවන් ටික දුරක් සම්පූර්ණ කරනවා ඉන්පස්සේ යා දිගටම ඉන්නේ බලන්න තරහක් කෙනෙක් ගැන පුංචි සිදුවීමක් අල්ලගෙන ඒ සිතිවිල්ල එනවා මතකයක් විදිහට ආවහම ටික ටික ඒට පොර අපෙන් ඉල්ල ගන්නවා කෑම ඉල්ල ගන්නවා ඉතින් ටික ටික ඒ තරහ වැඩෙනවා හැබැයි ටිකක් වැඩුණාම එයා යනවා එකපාරට යකෙක් වෙන්නේ නැහැ යනවා ගිහලා ඉතින් වෙන කෙනෙක් එනවා වෙන කෙනෙක් වේවනවා එයා ඉතින් අර පුද්ගලයා ගැන කතා කරන්නේ නැති වෙනම සිදුවීමක් ගැන ඇඳුමක් ගැන ආසාවක් ගැන චිත්‍රපටියක් ගැන ඉතින් ඒකට එයා පොර අපෙන් ඉල්ලනවා කෑම ඉල්ලනවා එයාටත් කෑම දෙනවා එයාට ටිකක් වැඩෙනවා ටිකක් වැඩුණාම එයාත් යනවා ඉතින් ඔහොම ඔහම ගිහිල්ලා ආපහු අර මුල් එක්කෙනා එනවා දැන් එයා ටිකක් වැඩිලා අපි දීපු කෑම ඊළඟට එල්ල ඊළඟ වේලක් ඉල්ලනවා ඒ වේලත් අපි නොමසුරුව දෙනවා ඒ තරහට ඒතර එයා තවත් වැඩෙනවා ඉතින් මෙහෙම 10-15 වතාවක් 100-200 වතාවක් 1000 වතාවක් විතර ඇවිල්ලා තමයි අන්න පුපුරලා යන්නේ ඉතින් මේක ගමනක් පරිණාමයක් මේ කෙලෙස්වල පරිණාමයක් සිතිවිලිවල පරිණාමයක් මේ පරිණාමය බැලිය යුතු දෙයක් බැලිය යුතු ගමනක් දැන් ඒ සිතිවිලිත් එක්ක ගහගෙන යන්නේ ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා කොහොමද මේ සිතිවිලි ගමන් කරන්නේ දැන් අඳුරගන්න පුළුවන් මේ තරහ රිද්මය මේ ආශාව රිද්මය මේ ඊර්ෂ්‍යාව රිද්මය මේ අහංකාර කමේ රිද්මය අඳුරගන්න පුළුවන් මෙසේ මේ කිසි දෙයකට එකතු නොවි ඉවුරට වෙලා සිටින විට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැහැ. ශරීරය ඇවිදිනවා, ඉදහා බලාගෙන ඉන්නවා. ශරීරයේ වයසට යනවා, වෙනස් වෙනවා, මහන්සි වෙනවා, නිදිමත හැදෙනවා. ඉදහා බලන් ඉන්නවා, බඩගිනිනවා, ඉදහා බලන් ඉඳින් හිත හුස්ම එනවා යනවා ඒ දිහා බලන්න ඒකින් නම් ලොකු ආස්වාදයක් ලැබෙනවා ලොකු ආස්වාදයක් ඒ නිසා වෙන කිසිවක් දිහා බලන්නේ නැතු හුස්ම දිහා බලන් ඉන්න තමා බොහෝ නරඹන්නන් කැමති හැබැයි ඒ බැහැවීම ඊළඟට සිතිවිලි එන යන හැටි මුහුකුරා යන හැටි පුපුරා යන හැටි දිහා බලන් ඉන්න පුළුවන්. එහෙම බලන් ඉන්නකොටත් මොන සිතිවිල්ලාවත් ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙම ප්‍රශ්නයක් නැති ඉවුරක් කෙනෙකුට මුණ ගැහෙනවා. මේ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට මේ හැම දෙයක්ම ගලාගෙන යනවා. තමා තුලත් අනුන් තුලත්, ඉතින් අනුන් දිහා බැලුවත්, පවුලේ දිහා බැලුවත්, පාරේ යන අය දිහා බැලුවත්, වැඩපොලේ අය දිහා බැලුවත්, සමාජයේ කොහේ බැලුවත්, පන්සලේ, භාවනා මධ්‍යස්ථානේ, මේ කොහේ බැලුවත් පේන්නේ මේ එක්කෙනා යන ගමන් තියෙනවා. ඒ ගමන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ තමන් අවුල් නොවි, තමන්ට අවුලක් නැහැ. මුලින් අවුල් වුණා. මෙයා වැරදි, මෙයා හරි. මෙහෙම නෙවෙයි වෙන්න ඕනේ. මෙහෙම නෙවෙයි හුස්ම ගන්න ඕනේ. මෙහෙම නෙවෙයි ඇවිදින්න ඕනේ. මෙහෙම නෙවෙයි වයසට යන්න ඕනේ. මෙහෙම නෙවෙයි හිත හිතන්න ඕනේ. අනිත්‍යයි හිතන්නත් ඕනේ. මෙහෙම නෙවෙයි මම හිතන්න. දැන් එහෙම තිබුණා. හැබැයි දැන් මෙතනදී ඒව ලුකුවට එන්නේ. ඒව මගේ නෙවෙයි කියලා වගේ වේදිකාවකට වෙලා ඉන්න පුළුවන්. එහෙම ඉවුරක් තිබෙනවා. ඒ ඉවුරට තමයි සිහිය කියන්නේ. සතිය, සතියේ ඉවුරට වී මේ සියලුම ප්‍රවාහයන් ගලාගෙන යන රිද්මයන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ බලාගෙන සිටීම නිසා බලාගෙන ඉන්න කෙනාට ලොකු විවේකයක් ලැබෙනවා. දැන් පීනන කෙනාට දැනෙන්නේ නැති විවේකයක්, නොලබන විවේකයක්, ගහගෙන යන කෙනාට දැනෙන්නේ නැති විවේකයක්, අයිති නැති විවේකයක් මේ ඉවුරට වී බලන් සිටින කෙනාට ලැබෙනවා. එම නිසාම බොහෝ යෝගීන් හිතනවා මේ විවේකී ඉවුර තමා ගමනාන්තය, පුහුණුවේ අවසානය. ඒ ඉවුරේ පදිංචි වෙන්න උත්සාහ කරනවා. මේ සිහිය පදිංචි වෙන්න එතන ටික කාලයක් අවශ්‍ය නම් පදිංචි වෙන්නත් පුළුවන්. නමුත් එතන සිට ඉවුරෙන් යන්න තියෙන ගමනකුත් තියෙනවා. තව ගමනක් පස්වෙනි පුද්ගලයා, එයා ගඟත් එක්ක ගමනක් යන්නේ, ඉවුර දිගේ යනවා. ඇයිද මේ ගඟ මේ විදිහට ගලන්නේ? කොහොමද ගලන්නේ? කොතනින්ද මේ ගඟ පටන් ගන්නෙ? අන්න උල්පත හොයාගෙන යන ගමන. අමාරුම ගමන. ගමන් අතර අතිශයින්ම දුෂ්කරම ගමන. ලෙහෙසියෙන් පහසුවෙන් කෙනෙකුට යන්න නොසිතෙන ගමන. යන ගමන කොහොම වෙතත් යන්න හිතෙන්නේ නැති ගමන. මුල හොයාගෙන යන ගමන. උල්පත අනාවරණය කරගන්නා ගමන. ඕනෑම අත්දැකීමක් එක්ක තමන් අත්දකින හෝ අනුන් අත්දකින සමාජයේ යන ගමන. ඇයි මෙහෙම ගමනක් සමාජයේ යන්නේ? ඇයි මෙයා මෙහෙම යන්නේ? ඇයි මෙයා මෙහෙම කියන්නේ? හොයන ඔයාගෙන් අහල වැඩක් නැහැ. ඉතින් අපි හොයන්න ඕනේ. අපිට මෙහෙම හිතෙන්නේ ඇයි? අන්න ඒ සිතිවිල්ල එන හැටි කොතනින් දාවේ? ඉවුර දිගේ මෙයා යනවා. ඒ සිතිවිල්ලේ උල්පත හොයාගෙන ගමන් තුනක් සහ නැවතී බලා සිටීමක් සහ උල්පත සොයා යන ගමනක්. මුල් ගමන් තුනම මූදට යන ගමනක්. මහ මූදට ගිහිල්ලා ආපහු එන්න බැරි තැනකට ගිහිල්ලා මහ මුහුදේ පුංචි දිය බිඳුවක් වෙලා ලුණු රහ දිය බිඳුවක් වෙලා වාෂ්ප වෙලා යන ගමනක්. ඒ මුල් ගමන් තුනම සමාජයේ හරි කියාගෙන ගියත් සමාජයේ වැරදි කියාගෙන ගියත් මම හරි කියාගෙන ගියත් අවසානයේ නවතින්නේ ඒ තමන්ට අයිති නැති ආපහු එන්නත් ලේසි නැති මහමූදක. පහලට 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 ඒ අසරණ මනුෂ්‍යයාට දහම කියනවා ගොඩ වෙන්නේ ඉවුරට ඉවුරක් තිබෙනවා ඔබ ඉන්න තැනම වෙන කොහෙවත් නොවේ ඔය ඉන්න තැනම ඉවුරක් තිබෙනවා එතනට එන්න එකපාරට නවතින්න බෑ අමාරුයි එම නිසා ටිකක් ඇවිදින්න සිහියෙන් ඇවිදින්න දහිත එකපාරට නවත්තන්න බෑනේ එකපාරට අර දුවන හිත හුස්මේ නවත්තන්න බෑ එම නිසා දහම කියන්නේ එකපාරට එහෙම කර ටිකක් ඇවිදින්න ඇවිදින්න දුවන්නම ඕනේ කෙනාට දහමක් කියන ඔය ඇවිදින්න ටික ඇවිදින ගමන් බලන්න ශරීරය කොහොමද ඇවිදින්නේ කියන්නේ ටික ටික ශරීරයට ඇවිදින්න ඉඩ දෙමින් ඔබ නවතින්න. එතකොට නවතින්න පුළුවන්. ශරීරය ඇවිදිනවා Taman නැවතිලා. එතකොට මේ ලස්සන අත්දැකීමක්. මේ අත්දැකීම ජීවිතේ කලින් අත්දකලා නැහැ. ඒ අත්දැකීම තුල තිබෙන අපූර්වත්වය, ඒ අත්දැකීම තුල තිබෙන ආනන්දය, මිහිර වඩ වඩා නවතින්න කෙනෙක්ව කොළඹවන. ඒ පෙළඹීම මත කෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. වාඩි වෙලා හුස්මයන හැටි ඒ හුස්ම ගමන දිහා බලන් ඉන්න පුළුවන්. ඉතින් එතනත් ලේසි නෑ. මුලින් හැම සිතිවිල්ලක්ම අපි වැදගෙන යන්න හදනවා එහෙම එහෙ. ආරාධනා කරනවා ලස්සන ලස්සන චාරිකාවලට කොළඹෝමි ඒවටත් අහු වෙනවා. හැබැයි ඉතින් ආපහු වෙනවා හුස්මට ආපහු යනවා ආපහු වෙනවා. හුස්ම ඇවිත් යන හැටි පේන්න පටන් ගන්නවා. ආස්වාසය ප්‍රස්වාසය ඒ සම්පූර්ණ ආස්වාසයේ සම්පූර්ණ ප්‍රස්වාසයේ ගමනාගමනයේ දකින විට එතනදී ලොකු සතුටක් අත්දකිනවා. ඒ සතුට තව තව වැඩි වෙනවා. තව තව වැඩි වෙනවා. ජීවිතේ මොනම දෙයකින්වත් නොලැබුණු ලැබේවියයි කියන්නට බැරි තරම් වූ ඉමහත් ආනන්දයක් නොමිලේම ලැබෙනවා. හැබැයි හුස්මෙන් නෙමෙයි ලැබෙන්නේ. හුස්මේ නැහැ එහෙම සතුටක්. කොහොමත් නැහැ. ඉතින් ඒ සතුට කොහොමද එන්නේ කියන එක වෙනම හොයාගන්නට ඕනේ කාරණයක්. ඊළඟට මේ ශරීරය යන හැටි දිහා බලනවා. වයසට යන හැටි, තැනට යන හැටි, ශරීරය ඇතුලේ ධර්මතා ගමන් කරන හැටි බලනවා. මනසට එනවා සිතිවිලි එන යන හැටි, සිතිවිලි ඇවිත් පින්බෙන හැටි, යෝධයන් වෙන හැටි. මේ පඹේක් වුණු සිතිවිල්ල යෝධයෙක් වෙන්නේ කොහොමද? කවුද යෝධයෙක් කරන්නේ? බීජයක් වුණු ප්ලේස් එකක් මහ වනාන්තරයක් බවට පත් කරගන්නේ කවුද? ඒ ගමන එක් කියන්නේ කවුද? මේ ඔක්කොම පේනවා. දැන් ඉවර, තාවරයි, යෝගියා ඉවුරේ ඉන්නේ. යෝගියා එක්තරා විදිහකට නැවතිලා එයාට ලොකු විවේකයක් දැනෙනවා. මේ මොන දේත් එක්ක යෝගියා ලොකු විවේකෙක ඉන්නේ. ඒ විවේකයම තමා නැවැත්ම, නැවතුම, අවසානයේ මෝක්ෂයේ විමුක්තිය කියා රැවටෙන්න ඉඩ තියෙනවා. ඉතේසේ රැවටෙන්න ඉඩ තිබෙන නිසා තමා ධම කියන්නේ නෑ, ඔබට තව ගමනක් යන්න තියෙනවා, ඔතන ඉන්න එපා, ගමනක් තියෙනවා යන්න, මේ හැම දෙයක්ම වෙන්නේයි කියලා හොයාගන්න. මුල මොකද්ද, උල්පත කුමක්ද හොයාගන්න. ආපහු යන්න, එනේන සිටිවිල්ල අල්ලගෙන ආපහු යන්න. කොහොමද මෙතෙන්ට ආවේ, මෙහෙම හිතෙන්නේ කොහොමද, කොහොමද තරහ ආවේ, කොහොමද බය ආවේ? ඒ ප්‍රශ්නේ කාගෙන්වත් අහලා වැඩක් නැහැ. අහන්න පුළුවන්, ඇහුවොත් උත්තර දෙයි. අනිවාර්යයෙන්ම උත්තර ලැබෙයි. කොහොමද තරහ එන්නේ? ඒව උත්තර පමණයි, විසඳුම් නොවේ. ඒ මොන උත්තරේ ලැබුණත් ආයෙත් තරහ එනවනේ. ඒ ප්‍රශ්නේ විසඳිලා නැහැනේ. එම නිසා අනුන්ගෙන් ලැබෙන්නේ පිළිතුරු පමණයි, විසඳුම තිබෙන්නේ තමාතේ. මේ තමා වෙනස. ඇසීමේ සහ කියවීමේ ප්‍රතිඵලය තමා දැනුම, පිළිතුරු ලැබෙනවා. විමසීමේ ප්‍රතිඵලය තමා අවබෝධය, විසඳීම. ඔළුව පිළිතුරු වලින් සෑහීමකට පත් වෙනවා. එයාට විසඳීම් අවශ්‍ය නැහැ, විසඳුම් අවශ්‍ය නැහැ. එයාට ඕනේ උත්තර, දත්ත, තොරතුරු, පිළිතුරු, අර්ථකථන. හැබැයි ජීවිතේ ඉල්ලනවා විසඳුමක්, හදවත ඉල්ලනවා විසඳුමක්. හදවතට අවශ්‍ය නැහැ අර්ථකථන, හදවතට අවශ්‍ය නැහැ පිළිතුරු, දත්ත, තොරතුරු. තව අලුතෙන් වැඩි වැඩියෙන් නෑ, ඕන් නෑ. එයා ඉල්ලන්නේ විසඳුමක්. මට තවත් දුක් විඳින්න බෑ කෝපය නිසා. අපි දන්නවා කෝපය නිසා, කෝපය නිසා මේ භෞතික ශරීරයේ වැඩිපුරම දුක් විඳින ඉන්ද්‍රිය තමයි හෘදය. හැම ඉන්ද්‍රියක්ම දුක් විඳිනවා. කිසිම සෛලයක් කෝපේ නිසා සතුටු වෙන්නේ නැහැ, ජොලියක් නැහැ කිසිම සෛලයකට කෝපේ නිසා. නමුත් වැඩිපුරම දුක් විඳින්නේ හෘදයේ. හැබැයි ඔළුවට තියෙනවා දැනුම, මොළේට තියෙනවා තරහ. කියන්නේ මොකද්ද, මේක ඉන්නේ කොහොමද, තරහේ වර්ග කීයක් තියෙනවද, ඒ ඔක්කොම දන්නවා. ඒ ඔක්කොම දැනගත්තත් තරහ එනවා. ඉතින් මේවා පිළිතුරු පමණයි. හෘදේ කියනවා, හදවත කියනවා, මට ඔවා වැඩක් නැහැ, මට එකක්වත් වැඩක් නැහැ, මට විසඳුමක් ඕනේ, තරහ නොගෙන ඉන්න, මට බෙහෙතක් ඕනේ, මට වෛද්‍ය විද්‍යාව අවශ්‍ය නැහැ ඉගෙන ගන්න, මට ඕනේ බෙහෙතක්, සුව වෙන ඔසුවක්. අන්න පළවෙනි වතාවට ඇහෙන්න පටන් ගන්නවා ඒ ජීවිතයේ උද්ඝෝෂණය, හදවතේ උද්ඝෝෂණය. එතෙක් ඇහුන්නේ, එතෙක් අපි හිතේ අර ඔළුවේ, මොලේ, මනසේ කෝලාහලයක් එක්ක එයාගේ අවශ්‍යතා ඉෂ්ට කරමින්, එයාට ඕනේ දේ දෙමින්, එයාගේ බුද්ධිමය ක්‍රීඩාවේ ඉතෙක් වෙමින් හිටියේ. ඒ පොත කියවමින්, මේ පොත කියවමින්, අර දෙසුම අහමින්, දන්නවා කියන හැඟීම ඇති කර ගනිමින්. නමුත් මේ ජීවිතය කියන ඔබ මොනවද දන්නේ? ඔබ දන්නවද තරහ ගන්න නැතුව ඉන්න ඇති? ජීවිතය අහනවා අපි, කෙලින්ම අහනවා. ඔබට පුළුවන්ද තරහ ගන්න නැතුව ඉන්න? බැරි නම් ඒ කියන්නේ දන්නේ නැහැ. අවංකව පිළිගන්න දන්නේ නැහැ. ඉතින් හරි අමාරුයි අවංක වෙන්න. අපේ මානිය ඉඩ දෙන්නේ නැහැ අවංක වෙන්න. ඉතින් අඩුම ගානේ දහම කියනවා තමන්ටවත් අවංක වෙන්න, අනුන්ට අවංක වෙන එක පස්සේ උජුජ මුලින්ම තමන්ට අවංක වෙන්න. බැරි බව පිළිගන්නේ. බැරි බව පිළිගැනීම තමා පුළුවන් වීමේ පළවෙනි පියවර. හැකිනම් ඒ හැකියාව ලැබෙන්නේ බැහැයි කියන එක පිළිගත්. බැරි දේ පුළුවන් කියලා හිතාගෙන හිටියට පුළුවන් වෙන්නේ. ඒතර යෝගියාට ඇහෙනවා ඒ හදවතේ උද්ඝෝෂණය, ජීවිතයේ උද්ඝෝෂණය, හැම කම්පාවක්ම, හැම කඳුලක්ම, හැම විලාපයක්ම, හැම ආවේගයක්ම, හැම සැලවීමක්ම මේ සියල්ල එකට මිශ්‍ර වී, එකට සම්මිශ්‍රණය වී හදවත මහා උද්ඝෝෂණයක් කරනවා. ඒ උද්ඝෝෂණයට තමා සංවේගය කියන්නේ. සංවේගය, ඒ වේගය, ඒ සියලුම වේග එකට එකතු වෙලා කියනවා, ඔබ තාම දුක් විඳිනවනේ යාළුවා, ඔබ තාම දුක් විඳිනවනේ. ඔබ දන්නවා ඇත්ත, ඔබ දන්නවා ඔබට මෙච්චර දේපල තියෙනවා, වස්තුව තියෙනවා, ඔබ මෙච්චර බුද්ධිමත් උගත් යාළුවෝ ඉන්නවා, ඔක්කොම ඇත්ත. නමුත් ඔබ තාම දුක් විඳිනවනේ, ඔබ තාම කිපෙනවනේ, සැලෙනවනේ, සලිත වෙනවනේ, බියටපත් වෙනවනේ, තාම පෙළඹෙනවනේ. දැන් ඇති තව දුරටත් මට දුක් විඳින්න බෑ. ජීවිතේ තියෙනවා තව දුරටත් එයාට දුක් විඳින්න බෑ. ඒතර ලොකු පෙළඹීමක් ඇතුලෙන් එනවා, සංවේගයක්. ඒක ලොකු වේගයක්. ඒ වේගයත් එක්ක තමා මේ උඩුගම් බලා යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් බෑ. මේ මහා ප්‍රවාහයේ හැම පැත්තෙම යන ප්‍රවාහයේ පහළට යනවා මිසක් උඩට යන්න නම් බෑ. උඩට යන්න ලොකු වේගයක්, ශ්‍රවයක් අවශ්‍යයි, ලොකු විභවයක්. ඒ විභවය තමා සංවේගයෙන් දෙන්නේ. සංවේගය ඇති වුණාම ඉතින් දුවන, උඩටම දුවන. කොහොමද මේක වෙන්නේ? උල්පත හොයාගන්න යන ගමන. කල්‍යාණ මිත්‍රවරුනි, හඳුනා ගන්න කොතැනද ඉන්නේ කියා, කොතැනද හිටියේ කියා, කොහොමද මෙතැනට ආවේ කියා, මෙතැනින් කොතැනටද යන්නේ කියා. ඉවුර අප ළඟමයි, ඉවුර මෙතනමයි. ඉවුර වෙන කොහෙවත් නැහැ. මෙතනම ඉවුර හොයාගෙන කොහේවත් යන්න අවශ්‍ය නැහැ. ඉවුර පවතින්නේ මෙතන මේ මොහොතේ. මෙතන මේ මොහොතේ ඇති ඉවුරට ගොඩ වෙන්න. එතන తాවකාලික වුණත් ලොකු විවේකයක්, ලොකු ආරක්ෂාවක් තිබෙනවා. එතන සාවර වුණාම, ශක්තිමත් වුණාම අන්න ජීවිතේ අඳෝනාව ඇහෙනවා. එතන නිහඬ වුණාම, එතෙක් ඇහුන්නේ නැහැ, නිහඬ වුණාම ඇහෙනවා ජීවිතේ අඳෝනාව, ජීවිතේ විලාපය, ජීවිතේ උද්ඝෝෂණය. අනේ ජීවිතයේ උද්ඝෝෂණයට, ජීවිතයේ සංවේගයට රිද්මගත වුණහම විසඳුම හොයාගෙන උඩුගම් බලා යන්නට පිළිවන් උල්පත අනාවරණය කරගන්නට. ඒ බඳු චමත්කාර ජනක, උද්වේග ජනක සහ එඩිතර නැවැත්මක් සහ ඉවුරක් සහ ගමන මේ භාවනාව අපට පිළිම කරනවා. ඒ ඉවුරට ගොඩ වෙමු, ඇහුම්කන් දෙමු ජීවිතේ අභියාචනයේට, පන ගන්වමු අපේ ගමන සංවේගයෙන් ස්වාගෙන යමු උල්පත විසඳා ගමු මේ දුක නැමැති ප්‍රශ්නය මුලින්ම පෙරවන් සරණයි.